අපි දැන් අවධානය යොමු කරන්න සූදානම් වන්නේ අපේ සිත එකඟ කර ගැනීම නැත්නම් මයින්ඩ්ෆුල්නස් පිළිබඳව. අපි මීට පෙරත් කතා බහ කරලා තිබෙනවා මයින්ඩ්ෆුල්නස් කියන්නේ කොමක්ද කියන කාරණය පිළිබඳව ඔබට හඳුන්වා දීමක් වශයෙන්. ඉතින් අපි වෘත්තීම ජීවිතයේ කොහොමද මේ මයින්ඩ්ෆුල්නස් ඇසුරෙන් අපේ මානසික ආතතිය පාලනය කරගන්නේ කියන කාරණය පිළිබඳව තමයි අද අපි කතා බහ කරන්න සූදානම් වන්නේ. ඒ සඳහා අපිත් සමඟ කතා බහට එකතු වෙනවා ශ්‍රී ලංකාවේ ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය සනත් මහවිතානගේ. ආචාර්ය මහවිතානගේ අපි ඔබ ආයුබෝවන් කියලා පිළිගන්න ගමන්ම මම මුලින්ම කැමැති ඔබෙන් දැනගන්න මේ මයින්ඩ්ෆුල්නස් පිළිබඳව අපි මීට පෙරත් ඔබ සමග කතා බහ කරනවා. දැන් එහි දෙවැනි අදියර විදිහට අපි කතාව පටන් ගනිමු මේ මයින්ඩ්ෆුල්නස් නොමැති වීමෙන් අපිට ඇතිවන බලපෑම පිළිබඳව කතා බහ කරලම.
හොඳයි, හොඳම ප්‍රවේශයක් ඒක. මයින්ඩ්ෆුල්නස් නැති වීම, එහෙම නැත්නම් මයින්ඩ්ලෙස්නස් කියන තත්වය මම හිතන්නේ අපි හැම කෙනාටම එදිනෙදා ජීවිතේ අත්දකින්න ලැබෙන ඉතාමත්ම බහුල දෙයක් විදිහටයි මට පෙනෙන්නේ. දැන් උදාහරණයක් විදිහට අපේ සිත දිහා බැලුවොත් එහෙම අපිට පේන දෙයක් තමයි අපේ සිතිවිලි ඉතා වේගින් ඇති වෙනවා. එකක් ඇති වෙනකොට තව එකක් ඇති වෙනවා. ඒ විදිහ දිගින් දිගටම සිතිවිලි ධාමයක් ඇති වෙනවා. ඒ වගේම සමහරක් වෙලාවට අපිට නොදැනුවත්වම මේ සිතිවිලි අපි විවිධ ලෝකවලට අරගෙන යනවා. ඒ වගේම සමහරක් වෙලාවට අපි දැනුවත්වම අපි විවිධ ලෝකවලට යනවා මේ සිතිවිලි තුලින්. ඉතින් මේ විදිහට මනස වේගයෙන් ගමන් කිරීම අපේ ස්වභාවයේ බවට අපි පත් කරගනිමින් පවතිනවා. ඒ කියන්නේ අප ගොඩක් වෙලාවට අපිට දැනුවත් හෝ නොදැනුවත්වම ඇති වෙන මහා සිතිවිලි ජාලයක මග්න වීම, සිතිවිලි ගොඩක ගැල්වී සිටීම තමයි අපි සාමාන්‍යයෙන් දකින්නේ මේ ස්වභාවික තත්ත්වය කියලා. ඉතින් මේ තත්ත්වයේදී මයින්ඩ්ෆුල්නස් කියන එක සිහියම නිකන් සතිය ඉතාමත්ම අඩුවශයෙන් තියෙන. දැන් කාර්යාලයේ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් නිවසේ වෙන්න පුළුවන්, අවස්ථාවකදී වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට යම් කිසි සංවාදයක් ඇති වෙනවා, තමන්ගේ හිතට ටිකක් වේදනාවක් දැනෙන, තමන්ගේ හිතට යම් කිසි ආතතියක් දැනෙන, යම් කිසි ආකර්ෂණයක් ඇති වෙනවා. ඒක වෘත්තීය වශයෙන් වෙනවා වෙන්න පුළුවන්. මේ අපි වෘත්තිකයන් විදිහට මේ විදිහ දේවල් එදිනෙදා කාර්යාලවල බොහෝම බහුලව අපි අත්දකිනවා. ඒත් මේ මනසේ මෙන්න මේ මයින්ඩ්ෆුල්නස් අඩු වීම නිසා ඇති වෙන ස්වභාවය තමයි ඒ සිද්ධිය ඇති වුණාට පස්සේ, ගෙදර ගියාට පස්සේ, ඊට පස්සේ නිදා ගන්න යනකොටත්, නිින්දෙදි වෙන්නත් පුළුවන් ඊට පස්සේ, හැම තිස්සෙම නිතරම අපි මේ සිද්ධිය සිතින් නිර්මාණය කරනවා. නිර්මාණය කරලා ඒක අපි තවතත් නැවතත් අත්විඳිනවා. ඒක ඒ වේදනාව, ඒ දැනිච්ච විශේෂයෙන්ම දැනෙච්ච ආතතිය, එහෙම නැත්නම් අපහසුව අපි දිගින් දිගටම අත්විඳිනවා. ඉතින් මේක ඉතාමත්ම වේදනාවක් විදිහට දැනනවා. දැන් මේකෙන් අපිට ගැලවෙන්න බෑ. මොකද අපි මනස පුරුදු කරලා තියෙන්නේ හැම තිස්සෙම මෙන්න මේ විදිහේ කතිකාවක් නිමග්න වෙන්න. ඉතින් මේ විදිහට අපේ හිත දිහා හොඳට බැලුවොත් එහෙම අපිට පේන දෙයක් තමයි අපේ සිතිවිලි නිතරම තියෙන්නේ, අපේ හිත නිතරම තියෙන්නේ එක්කෝ අතීතේ වැඩි හරියක් සිතිවිලි, එක්කෝ අතීතේ, එහෙම නැත්නම් අනාගතයේදී. අතීතේ අපිට කළගත නොහැකි දේවල් පිළිබඳව අපි දුක් වෙනවා, අනාගතයේදී අපිට වැරදි වෙන්නට හැකි පුළුවන් තැන් ගැන පිළිබඳව අපි බිය වෙනවා.
එතකොට මයින්ඩ්ෆුල්නස් ඇති කර ගැනීමෙන් අපිට ලැබෙන වාසි මොනවාද?
දැන් මේ වාසි අපිට බොහෝම දේවල් කතා කරන්න පුළුවන් පැය ගාණක් වුණත්, මම අද අපි අසන්නන්ට ආරාධනා කරන්නේ මේක ඉතාමත්ම සුළු පුහුණුවක් තුළින් මයින්ඩ්ෆුල්නස් කියන එක ඇති කරගන්නට පුළුවන්. ඉතින් මම අපි අසන්නන්ට ආරාධනා කරනවා මේ මම ඊළඟට කියලා දෙන්නම්, ඊළඟ සාකච්ඡා කරන්න අපි මයින්ඩ්ෆුල්නස් ඇති කරගන්න මූලික පියවර මොනවාද කියලා. ඉතින් ඒ පියවර අනුගමනය කරලා දින 10ක් 15ක් මේක පුරුදු කරගෙන යනකොට ඔබටම දැනගන්නට පුළුවන් මේ සම්බන්ධයෙන් සිතේ ඇති වෙන, ශාරීරියේ ඇති වෙන, බාහිරයේ ඇති වෙන වෙනස්කම් ප්‍රතිඵල මොනවාද කියලා. එතකොට පුළුවන් මේ වාක්‍ය දිගටම නිමග්න වෙනවද නැද්ද කියලා සරකලා බලන්න. හැබැයි කෙටියෙන්ම කිව්වොත් එහෙම මයින්ඩ්ෆුල්නස් ඇති කර ගැනීමේ ප්‍රධාන පරමාර්ථය තමයි සිත මේ පවතින තත්ත්වයේ පිළිබඳව පවතින අවස්ථාවට සිත සම්පූර්ණයෙන්ම අරගෙන ඇවිල්ලා පවතින අවස්ථාවේ සිත පවත්වා ගැනීම. ඒ තත්ත්වය තුළ අපේ අර හිතේ දිගින් දිගටම ඇතිවෙන ස්වයං කතිකාව බොහෝ දුරට නැති කරගෙන අපි මේ වර්තමාන අවස්ථාවේදී ජීවත්වීම තමයි සිද්ධ වෙන්නේ.
නෑ එහෙමනම් අපි විස්තර කරමුද කොහොමද මේ මයින්ඩ්ෆුල්නස් ඇති කරගන්නේ කියලා. විශේෂයෙන්ම අද අපි අවධානය යොමු කරන්නේ මං හිතන්නේ මේ අපේ රැකියා ස්ථානයේදී අපි කටයුතු කරනකොට කොහොමද මේ පුහුණු කරන්න කියලා නේද?
මේක තමයි මේ වැඩසටහනේ ඉතාමත්ම වැදගත් කොටස වන්නේ. ඉතින් මුලින්ම යම් කිසි කෙනෙක් අපේ අසන්නන් කවුරු හරි මේ මයින්ඩ්ෆුල්නස් විශේෂයෙන්ම පුහුණු කරන්න යොමු වෙනවා නම් මුලින්ම කල්පනා කරන්නට ඕනි දිනකට විනාඩි 20ක්වත් මේ සම්බන්ධයෙන් වැය කිරීම ඉතාමත් වැදගත් වෙනවා. එතකොට මේ විනාඩි 20ක් පමණ ඉස්සෙල්ලාම සැහැල්ලුවෙන් සිටීමට හැකි බාධා රහිත ස්ථානයක් හොයාගන්නට ඕනි. ඒ වගේ මේකේ අනවශ්‍ය ශබ්ද බාධා ඇති නොවන තැනට. ඊට අමතරව බොහෝ වෙලාවට ඉතාමත් වැදගත් වෙනවා මේක හැමදාම දවසේ එකම වෙලාවක පුහුණු කිරීම. ඒ තුළ මනස ඉතාමත්ම ආකර්ශනීය විදිහට මේකට යොමු වෙනවා. ඊළඟට මේ විනාඩි 20 පටන් ගන්නට ප්‍රථම ගොඩක් වෙලාවට බොහෝ අය නිර්දේශ කරන යම් කිසි ශාරීරික ක්‍රියාකාරීත්වයක්. ඒක යෝග ක්‍රියාකාරීත්වයක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් යම් කිසි ශාරීරික ක්‍රියාකාරීත්වයක් වෙන්න පුළුවන්. නමුත් මම නිර්දේශ කරන්නේ විනාඩි 10ක් පමණ අපි එකට කියන මයින්ඩ් වෝක් කියලා. ඉතාමත්ම සතියෙන් ඇවිදිනවා. මේ ඇවිදිනකොට වම් කකුල සහ දකුණු කකුල පොළවේ ස්පර්ශ වන විදිය පිළිබඳව ඉතාමත්ම හොඳින් අවධානය යොමු කරගෙන ඇවිදීම තමයි කරන්න ඕනේ. වම් කකුල ශරීර පොළවේ ගැටෙනකොට වම ගැටෙන බවත්, දකුණු කකුල පොළවේ ගැටෙනකොට දකුණ ගැටෙන බවත්, ඒ ආදී විදිහට දිගින් දිගටම විනාඩි 10ක් විතර අත් දෙක හොඳින් ඍජුව තියාගෙන, සරල සැහැල්ලුවෙන් තියාගෙන ඇවිදීම විනාඩි 10ක් පමණ ඇවිදීම, මේ විනාඩි 20ක් පමණ මයින්ඩ්ෆුල්නස් අපි කියනවා සිටින්, මයින්ඩ්ෆුල් සිටින් කියලා. ඒකට වාඩි වීම සඳහා ඉතාමත් වැදගත් ප්‍රවේශයක් වෙනවා. ඊට පස්සේ අපිට ඉතාමත් සරල විදිහකට වාඩි වෙන්නට පුළුවන්. දැන් ඔබට පර්යන්කේ ගොතාගෙන වාඩි වෙන්නට පුළුවන් නම් ඒක ඉතාමත් හොඳයි. එහෙම බැරි නම් සමන්ට තමන් කාර්යාලයේ නම් ඉන්නේ, ඒ කාර්යාලයේ තමන් වැඩ කරන පුටුවේම ඉතාමත්ම සැහැල්ලු විදිහට වාඩි වෙන්න. හැබැයි ඉතාමත්ම වැදගත් දෙයක් තමයි මතක තියාගන්න ඕනේ, හැමතිස්සෙම අපේ මේ පිට කොණ්ඩ ඍජුව තියාගන්න ඕනේ. ඒක පුටුවේ ඇඳට හේතු නොවන විදිහටයි තියෙන්නේ. මේ හේතු වුණොත් විද්‍යාවකට හරි යම් කිසි ආධාරයකට හේතු වුණොත් අපිට නිින්ද යනවා. ඉතින් ඒක මයින්ඩ්ෆුල්නස් නෙමෙයි. දැන් මෙන්න මේ විදිහට තියාගත්තට පස්සේ මුලින්ම කරන්නට ඕනේ ශරීරයේ පිළිබඳව අවධානය යොමු කළා. ශරීරයේ කොටස් පිළිබඳව කොටසින් කොටස අවධානය යොමු කළා. ඉස්සෙල්ලාම හිතර ගන්නට ඕනි මගේ ශරීරය දැන් ඉතාමත්ම සැහැල්ලු විදිහට පවතිනවා. මගේ ශරීරය මීළඟ විනාඩි 20 තුළ මේ තත්ත්වෙම මට පවත්වාගෙන යන්නට පුළුවන්. මගේ ශරීරයේ ඉරියව් වෙනස් කරන්නට අවශ්‍ය වන්නේ නැහැ. මම මේ විනාඩි 20ම මේ තත්ත්වයෙන් මගේ ශරීරය ඉතාමත්ම සැහැල්ලුව පවතිනවා කියලා හැඟී ශරීරයේ සියලුම ස්ථාන බලලා ඒ යම් කිසි වේදනාවක් තියෙනවා නම්, පීඩනයක් තියෙනවා නම් ඒවා හැල්ලු කරගෙන ඉස්සෙල්ලාම හිතට අරමුණක් අරගන්න. ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් පුළුවන් අපිට අපේ ආශ්වාසය සහ ප්‍රශ්වාසය දිහා සිත යොමු කරන්න. ඒතර මේ ආශ්වාසය සහ ප්‍රශ්වාසය දිහා සිත යොමු කරනකොට ඒක විවිධ අයට විවිධ ආකාරයෙන් දැනෙන්නට පුළුවන්. සමහරක් අය සම්පූර්ණම ආශ්වාස කිරීම සහ ප්‍රශ්වාස කිරීම ගැන සිත යොමු කරගන්න පුළුවන්. සමහරක් අයට ආශ්වාසය නිසා ඇතිවෙන උදරයේ පිම්බීමත්, ප්‍රශ්වාසය නිසා ඇතිවෙන උදරයේ හැකිලීමත් ඒගොල්ලෝ ප්‍රධාන කොට ගන්නවා. සමහරක් අය නාසයේ සුළඟ වැදීම සහ නාසයෙන් සුළඟ ඉවත්වීම, ඒ සුළඟ දැනීම යම් අරමුණක් විදිහට අරගන්නවා. මේ කොයි දේ අරමුණු කරගත්තත් ඉතාමත් වැදගත් වෙන්නේ සම්පූර්ණ ක්‍රියාවලිය තුළ හිත පිහිටුවාගෙන ඒ සම්බන්ධයෙන් සිහියෙන් සිටීම. ටික වෙලාවක් මේ විදිහට ආශ්වාසය සහ ප්‍රශ්වාසයේ පිළිබඳව සිත යොමු කරගෙන ඉන්නකොට එක වෙලාවකදී සිතට දැනෙනවා දැන් මම මේ ආශ්වාස ප්‍රශ්වාසයේම තමයි මේ සිත පිටුවාගෙන ඉන්නේ, මගේ සිත කොයි වෙලාවකවත් එළියට යන්නේ නැහැ. ඉතින් මේ විදිහට හිමීට ආශ්වාස ප්‍රශ්වාසයේ සමගම අපි අපේ සිතිවිල්ල සිත දිහා යම් කිසි අවධානයක් යොමු කරනවා. එතකොට මේ අවධානයෙන් සිටීම කියලා කියන්නේ විතරම මේ සිතට සිත දැන් තියෙන සම්පූර්ණ ආස්වාස ප්‍රස්වාසයේද, එහෙම නැත්නම් සිතේ වෙන වෙන සිතුවිලි අරමුණු කරා යනවාද කියලා. දැන් අපිට දැනුනොත් එහෙම අපේ සිතුවිලි වෙන වෙන අරමුණු කරා යනවා කියලා, අපි ඒ ගැන සම්පූර්ණයෙන්ම සතිමත් වෙලා සිහියක් ඇති කරගෙන ආපහු අපි සිතුවිල්ල අරගෙන එනවා අපේ ආස්වාස ප්‍රස්වාසයට. අර සිතිවිලි අපිට බාහිරින් ඇති වෙන සිතිවිලි අපි විශේෂයෙන්ම මේක මතක තියාගන්න ඕනේ හැම කෙනාම අපි ඒක බලෙන් නතර කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ ඇති වෙන සිතිවිලි අපි එතනින්ම අත්හැර දෙවීම පමණයි සිදු කරන්නට ඕනේ. ඒවා විශේෂයෙන්ම විශ්ලේෂණය කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ සිතිවිලි කරා පිටපස්සෙන් යන්නට අවශ්‍යතාවයක් නැහැ. ඒ සිතිවිලි ඇති වුණේ මොන හේතුවක් නිසා කියලා හිතන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ වගේම වෙන සිතිවිලි අරගෙන ඇවිල්ලා ඒ සිතිවිල්ල අපිට සම්පූර්ණයෙන්ම රිප්ලේස් කරන්න වෙන සිතිවිල්ලකින් සම්පූර්ණයෙන්ම අයින් කරන්න අවශ්‍යතාවයක් නැහැ. අපිට කරන්න තියෙන එකම දේ තමයි ඒ සිතිවිල්ල එහෙමම අතහැරලා නැවතත් ආස්වාද ප්‍රසආසයට එන එක. මෙන්න මේ විදිහට විනාඩි කීපයක් කරගෙන යනකොට අපි මේ අසන්නන් කවුරු හරි උත්සාහ කරොත් ඒගොල්ලන්ට ඉතාමත් හොඳින් තේරෙයි. ඉතාමත්ම හොඳින්ම දැනෙන දේ තමයි ටික ගොඩක් වෙලාවට මේක පුරුදු කරන කෙනාට ගොඩක් වෙලාවක් යනක සමහර විනාඩි 20ම වෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට සම්පූර්ණ සිහියෙන් සතියෙන් සිටීමට හැකියාවක් ලැබෙනවා. මෙන්න මේ අවස්ථාවට පැමිණියාම මයින්ඩ්ෆුල්නස් වල ඉතාමත් හොඳ තත්ත්වයකට ඔබ පැමිණිලා ඉන්නේ. ඉතින් මෙතනින් එහාට දිගටම මේක කරගෙන යෑමෙන් ඔබට ඒ අදාළ ප්‍රතිඵල ගන්නට පුළුවන්. ඒක කරලම බලන්න ඕනේ. නමුත් වැදගත් වෙන්නේ විතරම අර ඇතිවන සිටිවිලි දිහා ඇලීමකින් නිසා ගැලීමකින් තොරව ඒ සිටිවිලි අයින් කරලා දිගින් දිගටම සිත දිහා ඉතාමත්ම සවිඥානකව බලාගෙන සිටීම තමයි මේ ක්‍රියාවලියේ ප්‍රධානම අරමුණ බවට පත් වෙන්නේ. දැන් අපි මේ විදිහට කතා කරාට දැන් ගොඩක් වෙලාවට අපි වැඩ කරන කාර්යාලයේදී මේ දේවල් කරගන්නේ කොහොමද කියලා යම් යම් ගැටලු ඇති වෙන්න ඉඩ තියෙනවා. ඉතින් මේ වෙලාවේදී මගේ පුහුණුවත් එක්ක මගේ අත්දැකීමත් එක්ක යම් කිසි දෙයක් අපි අසන්නන් වෙනුවෙන් බෙදා හදා ගන්නට කැමතියි. විශේෂයෙන්ම කාර්යාලයේදී වැඩ කරනකොට අපිට විශේෂ අවස්ථාවන් හම්බ වෙනවා. මෙන්න මේ සඳහා අපිට වෙලා වෙන් කරගන්න. උදාහරණයක් විදිහට මම කාර්යාලයට යනවා නම් මම වැඩ පටන් ගන්න විනාඩි 5 භාගයට හෝ විනාඩි 20 කලින් තමයි මම කාර්යාලයට එන්නේ. මට එතකොට අර වැඩ පටන් ගන්න කලින් විනාඩි 20ක් ඉතාමත්ම හොඳට මයින්ඩ්ෆුල්නස් එක පුහුණු කරලා තියාගන්නත් පුළුවන්. එතකොට ඒ දා දවසේ ඒ දේ කරා වෙනවා. දෙවෙනි අවස්ථාව තමයි අපි කාර්යාලයේ ඉන්නකොට වුණත් දැන් මේකට අපි ඉංග්‍රීසි භාෂාවෙන් කියන්නේ integration of mindfulness to day-to-day life කියලා. දැන් මේ විනාඩි 20ට අමතරව කාර්යාලයේ ඉන්නකොට අපිට ඕන තරම් වෙලාවල් හම්බ වෙනවා අපිට තවත් විනාඩිය දෙකක් තුනක් විතර මේ mindfulness තත්ත්වයට අපිට පුහුණු කරන්න. දැන් උදාහරණයක් විදිහට හිතන්න දැන් වෛද්‍ය පීඨේ මම වැඩ කරන හැමදාම උදේට පඩි 81ක් නගින්න ඕන. ඉතින් මේ 81ම මම ඉතාමත්ම සිහි කල්පනා වෙන්න කියනවා. ඒ විතරක් නෙමෙයි දැන් ඔබ කාර්යාලයේ සමහර ලිෆ්ට් එකක් තියෙන වෙලාවට මේ ලිෆ්ට් එකේ එක තැනක ඉඳලා මම දැකලා තියෙන තට්ටු 4ක් විතර යනකොට ඔබ ශ්වසන අභ්‍යාස 16ක් විතර කරන්න. ඉතින් මේ විදිහට ගොඩාක් අවස්ථාවක් වෙනවා කාර්යාලයේදී පවා සමහරක් වෙලාවට ඔබ තනියම ඉන්න සිටින වෙලාවක් වෙන්න පුළුවන්. විනාඩි දෙකක් තමන්ගේ ශ්වසනය දිහා බලලා මේ සතිය මයින්ඩ්ෆුල්නස් එක පුහුණු කරන්නේ. මේ අවස්ථාව උනොත් යොදා ගන්නට ඕනේ. ඒක දවස ගත වෙනකොට ඔබට දැනේ සමහරක් වෙලාවට විනාඩි 20ක් පැයක් විතර වගේ මේක පුහුණු කරලා කරලා තියෙනවා කියලා. ඉතින් වැඩිපුර මේක පුහුණු කරද්ද ඔබට ලැබෙන ප්‍රයෝජනීයතාවක් වැඩගත් වෙනවා. විශේෂයෙන්ම මා ප්‍රකාශ කරන්න ඕනේ ලෝකේ විශේෂයෙන්ම බොහෝ රටවල් මේ mindfulness at work මේ සිහිය කාර්යාල අවස්ථාවලදී විශේෂයෙන්ම පාවිච්චි කරන්න කියලා නිර්දේශ තියෙනවා. මොකද ඒකෙන් කරුණු දෙකක් බලාපොරොත්තු වෙන එක තමයි මේ නිසා අපිට ප්‍රොෆෙෂනලි විශේෂයෙන්ම මේ කාර්ය නිසා ඇති වෙන ආතතිය අඩු කරගන්න පුළුවන් වෙලා තියෙනවා. දෙවෙනි එක තමයි තමයි වැදගත් දෙය තමයි තමයි කරන කාර්ය ඉතාමත්ම ලේසියෙන් පාසුවෙන් අනිත් අයගේ උදව් ඇතුයි තමයි ලේසියෙන් බව සඳහන් වෙනවා. ඉතින් මේ தත්ය බැලුවම තමන්ගේ වෘත්තීය ජීවිතයට මේ මයින්ඩ්ෆුල්නස් කියන එක ඉතාමත්ම වැදගත් විදිහට වෙන උපකාර වෙන දෙයක් විදිහට තමයි මට ප්‍රකාශ කරන්න පුළුවන්.
ඔව්, එතකොට මම හිතන්නේ අපේ ශ්‍රාවකයන් කැමති වෙයි තවත් වැඩිපුර මේ මයින්ඩ්ෆුල්නස් පිළිබඳව දැනගන්න. ඔවුන් කොහොමද ඔබව සම්බන්ධ කරගන්නේ, ඔබේ පරිශ්‍රණ පිළිබඳව ඇත්තටම දැනගන්නේ?
දැන් විශේෂයෙන්ම මා සමග සම්බන්ධ වෙන්න පුළුවන් මගේ පරීක්ෂණ Google වලට ගිහිල්ලා මගේ නමයි mindfulness කියලා ගහට පස්සේ ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ මා කරන වැඩ කටයුතු පිළිබඳව දැනගන්නට පුළුවන්. ඊට අමතරව දවදපුර වෛද්‍ය පීඨේ අපි බලාපොරොත්තු වෙන mindfulness practice center එකක් විශේෂයෙන්ම මුද්‍රේම විවෘත කරන්න. ඉතින් ඒ තැනට ඇවිල්ලා ඔබට මේ සම්බන්ධ තවත් කාරණා දැනගෙන තවත් මේ පුහුණුවේ නිමග්න වෙන්නට පුළුවන්. ඊට අමතරව Facebook සහ YouTube කියන channels තුලින් මගේ වැඩ කටයුතු පිළිබඳව ඔයගලන්ට දැනුවත් වෙන්නට පුළුවන්. එහෙම ඊමේල් ඇඩ්‍රස් එක විදිහට sanath.mahavithanage@gmail කියන ඊමේල් ලිපිනය තුලින් මට ඊමේල් එකක් එවුවොත් ඒක ඔබට සම්බන්ධ පුළුවන්.
අපේ දිනදා ජීවිතයට මේ මයින්ඩ්ෆුල්නස් කොහොමද සම්බන්ධ කරගන්නේ කියන කාරණය පිළිබඳව අපි නැවතත් කතා බහකින් ඔබව සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙනවා. හොඳ හැමනම් අපි ඔබට බෙහෙවින්න ස්තුතිවන්ත වෙනවා අපිත් සමග මේ කතාවහට එකතු වුණාට.
ඔව් මත්න ස්තුතියි.